ඉතින් ආදරණීය දුවේ පුතේ, ජීවිතේ බොහෝ දේවල් සාරාංශකරණයකට හුරු කරගන්න. ඒ අනුව ජීවිතයේ පිළිබඳ සොයලා බලලා අවබෝධයෙන් කටයුතු කරන්නත් දැන් අපිට කාලය ලැබිලා. අද රුහුණු ගුරු ගෙදරින් ඔබ වෙත ගෙන එන 10 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය මගේ පාඩමේ මාතෘකාව තමයි අවබෝධය හා සාරාංශකරණය පිළිබඳව ඔබව දැනුවත් කිරීම. ඒ වගේම ඒ තුලින් විභාග ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය පිළිබඳ පුනරීක්ෂණ අභ්‍යාසයක් ආකාරයට ඔබව දැනුවත් කිරීමයි. එහෙමනම් අනිවාර්යයෙන්ම ඔබේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සාරාංශකරණයක් අඩංගු වෙනවා. ඉතින් මේ සාරාංශකරණයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා පුනරීක්ෂණ අභ්‍යාසයක් විදියට මම මෙතෙන්දී ඔබව දැනුවත් කරනවා. එහෙමනම් අපි බලමු සාරාංශකරණයක් කියන්නේ මොකද්ද කියලා. පුතාල දන්නවා අප කිසිම කෙනෙක් භාෂණයේදී වගේම ලේඛනයේදීත් අනවශ්‍ය විස්තර වැල් වටාරම් වලට කැමති නැහැ. ඒ වගේම කියන්න තියෙන දේ අනවශ්‍ය විස්තර වර්ණනාවලින් තොරව කියනවටයි අපි කැමති. ඉතින් සාරාංශය කියන්නේත් ඒකටයි. සාමාන්‍යයෙන් අපේ ගැමි විවාහාරික කියන්න තියෙන දේ කෙටියෙන්ම කියනවා නම් හොඳයි කියලානේ. ඉතින් සාරාංශය කියන්නේ ඔන්න ඕකටයි. අපි පුංචි උදාහරණයක් අරගෙන බලමු. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත වගේ පැරණි ගද්‍ය කෘති රචනා කළ අපේ ලේඛකයෝ බුදුන් වහන්සේට තියෙන භක්තිය ගෞරවාදරය ඉස්මතු කරන්න උන්වහන්සේ වෙනුවෙන් පර්යාය පද ගොඩාක් භාවිත කළා. තුන් ලොවට තිලකයක් බඳ වූ, අසරණ සරණ වූ, අනාථනාත වූ, මටම ස්වාමී වූ, කරුණා නිදාන වූ, මගේම බුදුපියාණන් වහන්සේ සියලු සත්‍යයාගේ දුක් දුරු කළසේක. ඉතින් මේ කොටස සාරාංශ කළාම බුදුන් වහන්සේ හඳුන්වන භාවිතා කරපු පර්යාය පද සියල්ල ඉවත් කරලා අපට පුළුවන් කියන්න බුදුන් වහන්සේ සියලු සත්‍යයා හට පිහිට විය කියලා බොහෝම කෙටියෙන්. දැන් පුතාලට අවබෝධ වුණානේ සාරාංශයක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි බලමු සාරාංශයක් ලිවීමේදී අනුගමනය කරන්න ඕන පියවර මොනවද කියලා. එතකොට මේ සාරාංශයක් ලිවීමේදී අනුගමනය කළ යුතු පියවරවල් අනුව ඔබ සාරාංශකරණයක් විභාගයේදී ලිවිය යුතුයි. ඔන්න පළවෙනි පියවර තමයි ඔබට දෙන ලද ඡේදය අවධානයෙන් කීපවරක් කියවන්න ඕන. ඒ ඡේදය තුල උපමා, නිදසුන්, විශේෂණ, අලංකාර තියෙනේම ඉවත් කරන්න. පැහැදිලි කරගත් කරුණු ඇසුරෙන් ඔබ පුංචි කටු සටහනක් පිළියෙල කරගන්න. පුතේ හැම වෙලාවෙම ඔබට ලැබෙන සාරාංශය ලියන්න ලැබෙන්නේ වචන ගණනකට අනුවයි. වචන ගණන සමහර අවස්ථාවලදී අපට දෙන්නේ නැහැ. එහෙම අවස්ථාවකදී ඔබ ඡේදයේ වචන සංඛ්‍යාව ගණන් කරලා එම වචන සංඛ්‍යාව තුනෙන් බෙදලා තුනෙන් එකකට සාරාංශ ලියන්න ඕන. උදාහරණයක් විදියට අපි හිතමු ඡේදය තුල වචන 150ක් තිබුණා කියලා. ඉතින් මේක තුනෙන් බෙදුවාම වචන 50කට සංඛ්‍යාවක් එනවා. එහෙමනම් ඔබ සාරාංශ ලිවිය යුත්තේ වචන 50කටයි. සමහර වෙලාවට ලකුණු දීමේදී කියනවා වචන සංඛ්‍යාව ඉක්මවා යන්න එපා කියලා. එහෙම වුණොත් විභාග ප්‍රශ්න පත්‍රයේ සාරාංශයට ඔබට ලැබෙන ලකුණු 10න් දෙකක්ම හිමි වෙනවා. ඔන්න ඊළඟට සැලකිලිමත් විය යුතු කරුණ තමයි මුල් පාඩේ වැකි ඒ ආකාරයට ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මුල් ඡේදයේ අදහස අත්හරින්න නැතුව එහි ඇති සාරය පමණක් අරගෙන ඔබේ වචනයෙන් ඔබට සාරාංශය ලියන්නත් පුළුවන්. මුල් පාඩේ කෙතරම් ඡේද අනුඡේද තිබුණත් ඔබ ඉදිරිපත් කරන සාරාංශය එකම ඡේදයකට ලියන්න ඕන. ඔබට මේ වෙන විට මේ සම්බන්ධව ඡේද කිහිපයක් ලැබිලා ඇති. කාල වේලාව ඉක්මවා යන නිසා ක්‍රියාකාරකමක් ලෙස ගෙදරදී කරන්න ඔබට ඒ ඡේද ටික පවරලා අපි පුංචි අභ්‍යාසයක නිරත වෙමු. හොඳයි, මේක කවියක්. සමන් මලක් බඳු ඇගේ සියුම් මැලිවත කෝපි මල් සිනහවෙන් පිපෙන විට ජීවිතේ බොහෝ දේ අමතකව මගේ සිත රැඳුනේ සිනාවයි. මේ ඇති උපමා අලංකාර සියල්ල ඉවත් කළාම මෙතෙන්දි කවියන්ට ඕන උනේ ඇගේ සිනාව තමාගේ සිත්ගත් බවනේ. මෙතෙන්දී අපි කෙටියෙන්ම කියනවා ඇගේ සිනාව මගේ සිත්ගණි කියලා. වචන පහකට අපිට සාරාංශ කරන්න පුළුවන්. පුතේ සාරාංශයක් ලියද්දී පුතාලා මතක තියාගන්න ඕන තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි ප්‍රකෘති කථනයේ ඉවත් කළා විකෘති කථනයේදීම වඩාත් සුදුසුයි. බලමු අපේ පුංචි උදාහරණයක්. ලංකා ලේඛක පරපුර නැමැති සාහිත්‍ය ගෘහය අලංකාර කළ ප්‍රදීප ස්තම්භයක් බඳු ජී.බී. සේනානායක මහතා වරක් මෙසේ කීවේය. මගේ විශ්වවිද්‍යාලය වූයේ කොළඹ මහජන පුස්තකාලයයි. හුදේ සිට රාත්‍රී 9 වෙනතුරු පුස්තකාල පොත් කියවීමට මම පුරුදුව සිටියෙමි. ඉතින් මේ ප්‍රකෘති කථනයෙන් කියපු දේ විකෘති කථනයකට පෙරලලා මෙහෙම ලියන්න පුළුවන්. ප්‍රවීණගත්කරු ජී.බී. සේනානායක මහතා තම සරසවිය කොළඹ ජාතික පුස්තකාලයේ කීහ. ඒ වගේම ඡේදයක් එකවරම පිළිතුරු පත්‍රයේ සාරාංශ කරන්න එපා. කටුකොලයක සාරාංශය ලියන්න මතක තියාගන්න. මෙතෙන්දී ඔබට අවශ්‍ය නම් කොටු දෙලක් සකස් කරගන්නත් පුළුවන්. එක කොටුවක එක වචනයක් ලිව්වහම වචන ගණන හරියටම ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට වචන 60කට සාරාංශය ලියනවනම් තිරස් සතට 10යි සිරස් සතට 6යි වෙන ආකාරයට හෝ කොටු දෙල සකස් කර ගන්නවා. කොටු තුල කටු සටහන ලියද්දී එක කොටුවකට එක වචනයක් ලිවීමෙන් වචන ගණන අඩුද වැඩිද කියලා අපිට හොයාගන්න පුළුවන්. හොඳයි, සාරාංශයක් ලියන විට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියලා දැන් අපි ගොඩාක් ඉගෙන ගත්තනේ. අපි දැන් ඡේදයක් සාරාංශ කරමු. මේ ඡේදයේ වචන 100ක් තියෙනවා. තුනෙන් එකට සාරාංශ කරද්දී වචන 30 35 අතර සාරාංශයකට මේ ලියන්න ඕනේ. පියා මුහුණ දුන් අත්දැකීම් වලට ඒ ආකාරයෙන්ම පුතාට මුහුණ දීමට සිදුනවන්නේ පුතායම අත්දැකීම් ලබන විට ඔහු වාසය කරන පරිසරයේද ඔහු අයත් සමාජයේද ඇතැම් විට එම රටේ පාලන ක්ෂේත්‍රයේද වෙනස් වී තිබීමට ඉඩ ඇති බැවිනි. වැඩව සමයුගවල දිවද මේ වෙනස් වීම සිදුවිය. ඒත් එම වෙනස කිසිසේත් අදමින් සිදුවන ක්ෂණික වෙනස් වීමක් නොවිය. කාලය විසින් ඇති කරනු ලබන අනිවාර්ය වෙනස් වීම හැර ආර්ථික සමාජික හා පාරිසරික වෙනස් වීම අතිශයින් මන්දගාමී විය. එහෙත් ලෝකය එකට බැඳුණු අද දවසේ මේ වෙනස් වීම දෛනිකව ශීඝ්‍රාකාරයෙන් සිදුවේ. පියපුතු පරම්පරා අතර සම්බන්ධතාවය අද වෙන විට අතිශයින් දුරස් වී ඇති අතර පියා යල්පැන ගිය පුද්ගලයෙකුසේද ඔහුගේ අදහස් උදහස් යුගයට නොගැලපෙනේවාසේද සැලකීමට පුත්තු පුරුදව සිටිති. මේ ඡේදයේ වචන 30 35 අතර සාරාංශ කළාම සමස්ත අදහස අපිට මෙහිම ගන්න පුළුවන්. වැඩවසන් සමාජයේ වෙනස් වූයේ මන්දගාමීව බැවි. පියපුතු අත්දැකීම් අතර වෙනස් වීමේ පරතරය පටුය. ලෝකයේ එකම ගමක්ව ඇති අද දවසේ මේ පරතරය ඉතා පුළුල්ය. පියවරුන්ගේ අදහස් පමණක් නොව පියාද යුගයට නොගැලපෙතැයි පුත්තු සිතති. ඔන්න නැවත වතාවක් මම මේ ඡේදයේ සාරාංශය කියන්නම්කෝ. වැඩවසන් සමාජයේ වෙනස් වූයේ මන්දගාමීව බැවින් පියපුතු අත්දැකීම් අතර වෙනස් වීමේ පරතරය පටුය. ලෝකයේ එකම ගමක්ව ඇති අද දවසේ මේ පරතරය ඉතා පුළුල්ය. පියවරුන්ගේ අදහස් පමණක් නොව පියාද යුගයට නොගැලපෙතැයි පුත්තු සිතති. ඔන්න බලන්නකෝ. එතකොට මේ සාරාංශයේදී අතීතයේදී පියපුතු පරතරය වෙනස් නොවුණු බවත් වර්තමානයේදී ලෝකයේ එකම ගමක් වීමෙන් පියා හා පුතා අතර ඇතිවන සම්බන්ධතාවය වෙනස් වූ ආකාරයත් අවශ්‍ය අදහස පමණක් ඉදිරිපත් කළ තියෙනවා. ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේදී ලැබෙන්නේ දැන් අපි ඉගෙන ගතපු ආකාරයේ පුංචි ඡේදයක් නෙවෙයි, ඉතාම දිගු ඡේදයක්. රැස්වීමකදී පුද්ගලයෙක් කළ කතාවක් පිළිබඳව කෙනෙක් අපෙන් ඇහුවොත් අපි කියන්නේ ඒක සාරාංශය. ඡේදය සාරාංශ කිරීමේදී සිදුවෙන්නේ මේකයි. මෙතෙන්දී දෙන ලද ඡේදයේ මුඛ්‍යාර්ථය තේරුම් ගැනීමට ඔබ සමත් විය යුතුයි. දැන් අපි සාරාංශකරණය සම්බන්ධයෙන් පුනරීක්ෂණ අභ්‍යාස කීපයක් අරගෙන බලමු. ඔබ ළඟ මේ වන විටත් 2016 සිට 20 අවුරුද්ද දක්වා සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇති. අපි බලමු මේ සඳහා කොහොමද අපට ලකුණු ලැබෙන්නේ කියලා. සාරාංශයේ අන්තර්ගතයට ලකුණු 6ක් ලැබෙනවා. වචන ගණනට ලකුණු 2ක් ලැබෙනවා. ශිල්පීය දක්ෂතාවලට ලකුණු දෙකක් ලැබෙනවා. පළමුවෙන්ම ගනිමු 2017 සාරාංශ ප්‍රශ්නය. මෙතෙන්දී ඔබට ලැබෙන තියෙන ඡේදය වචන 55 65 අතරයි. සාරාංශ කරන්න තියෙන්නේ වචන 70ක් ඉක්මවන විට මෙතෙන්දී සලකන්නේ මුල් වචන 65 අදහසට පමණයි. 70ට වඩා වැඩි වුවහොත් 50ට වඩා වැඩි අඩු වුණත් ලැබෙන්නේ වචන ගණනකට හිමිවන ලකුණු දෙකෙන් එකයි. වචන ගණන හරියටම ලිව්වොත් දෙකෙන් දෙකක් ගන්න පුළුවන්. හොඳයි, 2016 ප්‍රශ්න පත්‍රයේ දීපු ඡේදය අනුව ඡේදයේ අන්තර්ගතය ලෙස ඔබ ලියන්න ඕන මෙන්න මේ කරුණ. වෙළඳ ව්‍යාපාර ඔබ ළඟ මේ වන විට ප්‍රශ්න පත්‍රය ඇතිනේ. එහෙමනම් අපි බලමු මොනවද 2016 ඡේදයට අනුව ඔබ ලියන්න ඕන සාරාංශයේ සටහන් විය යුතු කරුණු. වෙළඳ ව්‍යාපාරවල එකම අරමුණ අධික ලෙස මුදල් ඉපයීමට. ඒ සඳහා වෙළෙන්දෝ විවිධ උපක්‍රම භාවිතා කරති. ප්‍රචාරණයේදී සංස්කෘතිය ගැන අවධානය යොමු නොකිරීම කනගාටුදායකය. මේ වෙළඳ උපක්‍රමවලට බොහෝ දෙනා රැවටෙති. වෙළඳ දැන්වීම් වලින් වාණිජ පරමාර්ථ ඉටුවත් ඉන් සමාජයට වන හානිය බරපතල වේ. භාණ්ඩවල නැති ගුණ වර්ණනා කළත් මාධ්‍ය ගැන විශ්වාසය තබා ඇති නිසා ඒවා පරිහරණය කිරීමට මිනිස්සු පෙළඹෙති. මේ කරුණු 6ට ඔබ ලියලා 6ම ඔබ ලියලා තිබුණා නම් ඔබට අන්තර්ගතයේ හිමි ලකුණු 6 හිමි වෙනවා. මේ ආකාරයට 2017 අවුරුද්දේ සාරාංශ ප්‍රශ්නය ගනිමු. ඒකෙදිත් ප්‍රශ්න පත්‍රයේ ඡේදය ඔබට කියවුවාම ඒ අන්තර්ගත කරුණු ලෙස මෙන්න මේ කරුණු සාරාංශය ලියවෙන්න ඕන. ඒ වගේ මේ සාරාංශයේ වචන 55 65 අතර ලියන්න ඕන. වචන සංඛ්‍යාව ඡේදයේ කෙළවරෙහි සඳහන් කරන්නත් ඕන. මෙන්න මේ විදියටයි 2017 ප්‍රශ්න පත්‍රයේ සාරාංශයේ අන්තර්ගත කරුණු ඔබ ලියන්න ඕන. රටක උන්නතියේ පදනම ඉහළ සාක්ෂරතාවයයි. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන්නේකි. දේශගුණික විපර්යාස මිහිතලයට පාරිසරික තර්ජන එල්ලවන අතර එම අහිතකර බලපෑම්වලට ශ්‍රී ලංකාවද මුහුණ දීමට සිදුවේ. ගෝලීය ප්‍රජාවගේ දැනුවත් වීම ඉහළ නැන්වීමට කාලීන අවශ්‍යතාවයයි. දේශගුණික පද්ධති සඳහා අවශ්‍ය ශක්තිය සූර්ය කිරණින් ලැබේ. දේශගුණික විපර්යාසවලට ප්‍රධාන හේතුව පොසිල ඉන්ධන දහනය. මෙන්න මේ ආකාරයට 2017 ප්‍රශ්න පත්‍රයත් ඔබ සාරාංශ කරලා ලියන්න පුරුදු වෙන්න ඕන. හොඳයි දුවේ පුතේ, එතකොට ඔබ මේ වන විට 16-17 අවුරුදු දෙකේම ප්‍රශ්න පත්‍ර පිළිබඳව අධ්‍යයනයක යෙදුණනේ. 2018-19-20 අවුරුදු තුනේ සාරාංශ ටික අරගෙන ඔබ මේ ආකාරයටම කරුණු සාරාංශ කළා. සාරාංශය નિયમિત වචන සංඛ්‍යාවට ලියන්න හුරු වෙන්න ඕන. හොඳයි, එහෙමනම් දැන් ඔබ සාරාංශය කියන්නේ කොහොමද කියලා පැහැදිලි අවබෝධයක් ලබා ගත්තනේ. දැන් අපි බලමු ඡේදයක් ඇසුරින් අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා. මේ සඳහා විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔබට හිමි වෙනම ලකුණු 10ක්. මෙතෙන්දී ඔබ අනුගමනය කළ යුතු පියවර කීපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා. ඔබට ලැබිලා තියෙන ඡේදය හොඳින් කියවලා අවබෝධ කරගන්න පළමුවෙන්ම ඔබ උත්සාහ කළ යුතුයි. කාලය තිබෙනවා නම් පුතාලට කීප වරක්ම කියවන්න. මෙතෙන්දී ඔබ වාක්‍යෙන් වාක්‍ය අර්ථය පැහැදිලි කරගැනීමෙන් විවේකීව කියවන්න ඕන. ප්‍රශ්නේ හිතේ තියාගෙනම කියවනවා නම් ගොඩක්ම හොඳයි. සමහර වෙලාවට ටික දුරක් කියවගෙන යද්දී අදාළ ප්‍රශ්නයට පිළිතුරු ඔබට ලැබේවි. ප්‍රශ්නවලට පිළිතුරු ලියන වෙලාවට කරුණු පැහැදිලි කළ යුතු තැන්වලදී ඔබේ වචනයෙන්ම පැහැදිලි කරන්න මතක තියාගන්න. ආන ප්‍රශ්නවලට පුළුවන් තරම් කෙටියෙන් පිළිතුරු ලියන්න උත්සාහ ගන්න. හොඳයි, මෙන්න මේ අගේ කරුණු එකතු වෙමු. අපි බලමු එහෙනම් කොහොමද අවබෝධයේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කියලා. දැන් අපි 2016 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඡේදය ගනිමු. ඊ පළමු ප්‍රශ්නය තමයි ඔබ ළඟ ඡේදය මේ වෙන විට තියෙනවනේ ප්‍රශ්න පත්‍රයත් සමග. ඒ නිසා ඊ පළමු ප්‍රශ්නයට මම යොමු වෙන්නම්. පැරණි සිංහල කවීන්ගේ කවි සමයෙහි නිශ්චිත කරුණු සියබස් ලකරෙන් පණවන ලද්දේ කුමක්ද? ඒ සඳහා ඡේදයේ ආරම්භයේම මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා. පැරණි සිංහල කවි සමයේ නිශ්චිත කරුණ නිශ්චිත කරන ලද්දේ සියබස් ලකර විසිනි. කාව්‍ය ස්වරූපය හා වර්ණනය ක්‍රමය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව නීති රීති මෙම ග්‍රන්ථය මගින් පවරන ලදි. එන්න එහෙනම් මේ ප්‍රශ්නයට පිළිතුරු විය යුත්තේ කාව්‍ය ස්වරූපය හා වර්ණනය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ නීති රීති කියලයි. ඔන්න එහෙමනම් දෙවෙනි ප්‍රශ්නෙට යොමුවෙමු. පැරණි සම්ප්‍රදායයටත් හැම කවියෙක්ම ගුරු කොටගත්තේ කවර දෙයක්ද? ඡේදයේ සඳහන් වෙනවා පැරණි සම්ප්‍රදාය අනුව කවිලිය වූ හැම කවියෙක්ම සියබස් ලකේ නිශ්චිත කවි සමය ගුරු කොටගත්තේය. ඒ අනුව පැරණි සම්ප්‍රදායයටත් හැම කවියෙක්ම ගුරු කොටගත්තේ කවර දෙයක්ද කියන ප්‍රශ්නයට කෙටි පිළිතුරු විය යුත්තේ සියබස් ලකේ නිශ්චිත කවි සමය කියලා. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නයට යොමුවෙමුකෝ. පාඨයේ සඳහන් පරිදි සිංහල කවි වූ සිය කෘතිවලට වස්තු විෂය කරගත්තේ මොනවාද? ඡේදයේ සඳහන් වෙනවා සිංහල කවි වූ සිය කෘතිවලට ජාතක කතා වස්තු විෂය කොට ගත්තා කියලා. ඉතින් ඔබ ලිවිය යුතු කෙටි පිළිතුර වන්නේ ජාතක කතා කියලා තනි උත්තරයකින්. ඉතින් මේ ආකාරයට ඡේදයෙන් අහන සෑම ප්‍රශ්නයකටම ඔබ විසින් කෙටි පිළිතුරු සපයන්න ඕන. හතරවෙනි ප්‍රශ්නය, මෙහි සඳහන් ආදිතම පද්‍ය කාව්‍යයක් වන ග්‍රන්ථය කුමක්ද? ඡේදයේ සඳහන් වෙනවා මහා කාව්‍ය උසස්ම කාව්‍ය හැටියට සැලකෙන කෞසිලුමිණ වැනි ආදිතම පද්‍ය කාව්‍යයන් පටන් ඉතාම ඈත කාලයේ ලියවුණු කාව්‍ය දක්වා කියලා. මේ අනුව මෙහි සඳහන් ආදිතම පද්‍ය කාව්‍ය ග්‍රන්ථය කුමක්ද කියන ප්‍රශ්නෙට අපිට දෙන්න පුළුවන් කෙටි පිළිතුර තමයි කෞසිලුමිණ කියන වචනේ. අවසාන ප්‍රශ්නයේ විදියට අහලා තියෙන්නේ අනුරාධපුර යුගයේදී දියුණු කාව්‍ය සම්ප්‍රදායක් පැවති බවට පාඨයේ ඇතුළත් සාක්ෂි කුමක්ද කියලා. ඒ සඳහා සියබස් ලකර රචනා කිරීම, සියබස් ලකරින් නිශ්චිත කවි සමය ගුරු කොට ගැනීම ආදී පිළිතුරු අපට ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඔබ මේ ආකාරයටම 2017, 2018, 2019, 2020 වර්ෂවල ප්‍රශ්න පත්‍ර අරගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට උත්සාහ ගන්න ඕන. පිළිතුරු ලිවීමේදී ඔබ වැදගත්ම කරුණ විදියට සලකන්න ඕන ඡේදයේම උපුටල යන සූදානම් වෙන්න එපා. ඡේදය ඇසුරෙන් කෙටි ප්‍රශ්නය අහන ලද ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් සපයන්න ඔබ උත්සාහ ගන්න. හොඳයි, අපි ඒ වගේ තවත් විභාග ප්‍රශ්න පත්‍රයේ නැති තවත් පුංචි ඡේදයක් අරගෙන බලමුකෝ. ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටකි. දිය ඇලි මූදු වෙරළ වැනි දර්ශනීය ස්ථානවලින් අලංකාරවත් වී ඇත. එහෙත් මේවා නැරඹීමට පැමිණෙන ජනතාව ඒ ස්ථානවල බැහැරකින්න පොලිතින්හා ප්ලාස්ටික් බෝතල් වැනි අපද්‍රව්‍ය හේතුවෙන් ඒ සුන්දරත්වය වෙනසමින් පවතී. මේ තත්ත්වය වළක්වා ගැනීම කෙරෙහි කාගේත් අවධානය යොමු විය යුතුය? මේ ඡේදයේ ඇසුරෙන් අපි හිතමු මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න අහලා තියෙනවා කියලා. ලංකාව ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක් බව මේ දැක්වීමට හේතු මොනවාද? දිය ඇලි මූදු වෙරළ වැනි දර්ශනීය ස්ථාන ඇති නිසා කියලා අපිට කෙටියෙන් කියනවා. මෙම ස්ථානවල සොඳුර බව නැති කරගත්තේ කවුරුන්ද? අපිට කෙටි පිළිතුරක් දෙන්න පුළුවන් මේවා නැරඹීමට පැමිණෙන ජනතාව කියලා. එම ස්ථාන විනාශ වීමට හේතු මොනවාද? පොලිසින් ප්ලාස්ටික් වතුර බෝතල් වැනි අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කියලා සරලව පිළිතුරක් දෙන්න පුළුවන්. මේ සඳහන් වන කාලීන අවශ්‍යතාවය කුමක්ද? මෙම තත්ත්වයන් වළක්වා ගැනීම කෙරෙහි කාගේත් අවධානය යොමු වීම. මේක තමයි ඡේදයේ සඳහන් වුණු කාලීන අවශ්‍යතාවය. වළක්වා ගැනීම යන්නේ විරුද්ධ පදේලයක්. ඔන්න ඔහොම ප්‍රශ්නත් අහනවා. වළක්වා ගැනීම යන්නේ විරුද්ධ පදේ තමයි නොවළක්වා කියන එක. ඉතින් ඔබ මේ වෙනකොට සාරාංශකරණය පිළිබඳවත් ඒ වගේම අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා. ඔබට හිමිවෙච්ච විභාග ප්‍රශ්න පත්‍ර ඇරුණාම අවුරුදු කිහිපයකම ඔබේ පළාත් සභාව විසින් නිකුත් කර ඇති එක් එක් වාරවල ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ ඡේද සාරාංශ කළා. අවබෝධයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා පුළුවන් තරම් මේ සඳහා වැඩි ලකුණක් ගන්න ඔබ උත්සාහ කරන්න ඕන. මේ ප්‍රශ්න දෙකේදීම ඔබට හිමි වෙන්නේ ලකුණු 10ක් පමණයි. එතකොට සාරාංශයට ලකුණු 10යි, අවබෝධයට ලකුණු 10යි, ලකුණු 20ක් මේ ප්‍රශ්න පත්‍රයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මෙතෙන්දි බොහෝ දුරට ලකුණු කපන ප්‍රමාණය අඩුයි, විශේෂයෙන් අවබෝධයේ ප්‍රශ්නයේදී. ඔබ නිශ්චිතව පැහැදිලිව ඒ සඳහා පිළිතුරු සපයලා තියෙනවා නම් පුතේ, අනිවාර්යයෙන්ම ඔබට හිමි ලකුණු 10 ඔබට ලැබෙනවා. ඒ නිසා අවබෝධයේ ප්‍රශ්නෙත් සාරාංශ ප්‍රශ්නෙත් බොහෝම පහසුයි. එහෙමනම් දට අපට ලැබිලා තිබෙන කාලය අවසානයි. දැන් ඔබට තේරුණා, හොඳින් ඔබ අවබෝධ කරගත්තා සාරාංශකරණය හා අවබෝධය කියන්නේ මොකද්ද කියලා. ඒ සඳහා විභාග ප්‍රශ්නවල පිළිතුරු ලියන ආකාරය පුළුවන් තරම් අභ්‍යාසවල යෙදිලා උපරිම ලකුණු ලබා ගන්න ඔබ උත්සාහ කරන්න ඕන. එහෙමනම් අදට ඔබෙන් සමුගෙන යන්නම්. මෙතෙක් වේලා ඔබට දැනුම අවබෝධය රැගෙන ආමා මාතරදෙණි පිටිය මහාවිද්‍යාලයේ චමිලා රාජපක්ෂ ගුරුතුමනි.